එකක් තමයි විවෘත අතුරුණු මත වියලන. ඒ කියන්නේ අපි විවෘතව පැදුරු හෝ ගෝනි වගේ දෙයක් දාලා ඒ මත අතුරලා වියල ගන්නවා. උදාහරණ විදිහට අපිට ධාන්‍ය. දැන් වී වුණත් අපි මේ විදිහට වියල ගන්නවා. කොස්, එළවලු, මිරිස් වගේ ඒවා වියල ගන්නවා. එතකොට ඊළඟට අපිට කරන්න පුළුවන් සූර්යතාප වියලනයක් භාවිතා කිරීම. ලී, පටි සහ දැල් භාවිතා කරලා සරල ලෙස සකස් කරගත්ත ව්‍යුහයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් අපිට බාහිර උපද්‍රව වලින්, ඒ කියන්නේ සතුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්, දූවිලි වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඊළඟට අපිට සූර්යතාප වියලනය කියන උපකරණය තැනින් තැනට සූර්යාලෝකයේ ලැබෙන ආකාරය අනුව අපිට තැනින් තැනට අරගෙන යන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා සූර්යතාප වියලනයක් භාවිතා කිරීම. ඊළඟට අපිට පුළුවන් කෘතිම ක්‍රම වගින් වියලන්න. එතෙන්දි තමයි අපි කතා කරන්නේ විසිරි වියලනය පිළිබඳව. එතකොට විසිරි වියලනය කරන ලද ආහාරයක් අපි දිනපතාම බොහෝ දෙනෙක් පරිහරණය කරනවා. ඒ තමයි කිරිපිටි. එතකොට කිරිපිටි වියලනය කිරීමේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් රෝලර් ක්‍රමය හෝ වියලි ඉස්නා ක්‍රමය කියන එක. එතකොට සාමාන්‍යයෙන් වියලි ඉස්නා ක්‍රමය කියන එක අපි පැහැදිලි කරොත් එහෙම, ඒකෙදි කරන්නේ වැඩි පීඩනයක් සහිතව කිරි නලයක් දිගේ බඳුන වෙත එවනවා. එතකොට කුටීරය, ඒ කියන්නේ ඒකේ තියෙනවා මේ ස්ප්‍රින්ක්ලර්ස් වගේ, ඒ වගේ අර මේ කිරි ස්ප්‍රේ කරනවා පිටතට. එතකොට ඒවා උණුසුම් වායු ධාරාවක් තුලින් යැවීමට සැලැස්වීම මගින් එම කිරිවල තියෙන ජලය වාෂ්ප කරලා ඉවත් කරනවා. ඒ නලයේ පහත සවි කරලා තියෙන බඳුනකට කිරිපිටි එකතු වෙන ආකාරයට. හොඳයි, ඒක තමයි අපි කතා කරපු භෞතික ක්‍රමවලින්. අපි දැන් ඊළඟට යනවා අවසාන භෞතික ක්‍රමයට. ඒක තමයි සාන්ද්‍රීකරණය. සාන්ද්‍රීකරණය කියන එක ගත්තාම එතනදී අපි කරන්නේ ආහාරයට අපි එකතු කරනවා ලුණු, සීනි, එහෙම නැත්නම් පැණි. එතකොට මේකෙදි කරන්නේ ඇත්තටම මේ ආහාරයේ තියෙන ජලය, ඒ දැන් අපි සීනි වල හෝ ලුණු වල හෝ පැණි වල ආහාරයක් ගිල්ලුවාම ආහාරයේ තියෙන ජලය ආශෘතිය මගින් පිටතට ගමන් කරනවා. පිටතට ගමන් කරලා විජලනීය වීමක් සිදු වෙනවා. එතකොට ඒ වගේම මේ ගොඩාක්ම මේ සාන්ද්‍රීකරණය කළපු ආහාරවල pH අගය වෙනස් වෙනවා. pH අගය වෙනස් වුනහම ශුද්ධ ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් නිර්මාණය වෙනවා. දැන් මේ අපි ගත්තොත් එහෙම ලුණු එකතු කිරීම අධික ලුණු සාන්ද්‍රණයේ හින්දා මොකද වෙන්නේ? ශුද්ධ ජීවීන්ගේ ශරීරයේ තියෙන ආහාරත් බාහිර ආශෘතිය මගින් ඉවත් වෙනවා. එතකොට දැන් ওই ලුණු දෙහි දැමීමේදී, මාළු ජාඩි දැමීමේදී වගේ අන්න ඒ මූල ධර්මයේ තමයි භාවිතා කරන්නේ. ඊළඟට සීනි එකතු කිරීම. මේකෙදි කරන්නේ ආහාර සීනි සිරප් ද්‍රාවණයක ගිල්වලා පරිරක්ෂණය කිරීම. එතකොට මේ මගිනුත් ශුද්ධ ජීවීන්ට අහිතකර තත්ත්ව ඇති වෙනවා. ඊළඟට අපි කරනවා පැණි එකතු කිරීම. එතකොට ওই සීනි එකතු කිරීම ගැන අපි කතා කරනවා නම් ජෑම්, චට්නි, කෝඩියල් වගේ ඒවා තමයි උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. පැණි එකතු කිරීම මේකෙදී කරන්නේ සීනි සාන්ද්‍රණය වැඩි කිරීමෙන්ද සුද්ධ ජීවීන්ට අහිතකර පරිසරයක් ගොඩ නැගීම. එතකොට මේ ආහාර සංගෘත භාජන තුල ගබඩා කරලා පැසීමේ ක්‍රියාවලියට බඳුන් වීම, වැළැක්වීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟට අපි ගන්නවා ඊළඟ ක්‍රමයේ තමයි දැන් අපි බහුලව භාවිතා කරන ක්‍රම ටික කතා කරා. මොනවද? තාප ක්‍රමය, ඊළඟට ශීතනය, ඊළඟට වියලීම, ඊළඟට සාන්ද්‍රීකරණය. ඊළඟට අපි සුළු වශයෙන් භාවිතා කරන ක්‍රම දෙකක් ගැන කතා කරමු. එකක් තමයි ප්‍රවිකිරණය. ප්‍රවිකිරණය කියලා කියන්නේ විකිරණ ශක්තිය මගින් ආහාරවල තියෙන ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය නිෂේධනය කරලා ආහාර පරිරක්ෂණය කිරීම. ශුද්ධ ජීවීන්ට විෂ සහිත පාරජම්බුල කිරණ, X කිරණ, ගැමා කිරණ හා බීටා කිරණ මේ සඳහා භාවිතා කරනවා. එතකොට මේකෙන් ආහාරයේ ස්වභාවයට හා සංයුතියට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. නමුත් අපි ඒ කිරණ වර්ග નિયમિત මාත්‍රාවෙන් භාවිතා කිරීම වැදගත් වෙනවා. එහෙම නොවුනොත් එහෙම ආහාරයේ තියෙන විටමින් වර්ග විනාශ වෙන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් ආහාර ටින් කරලා ටින් කරපු ආහාරය තමයි විකිරණයට භාජනය කිරීම සිදු කරන්නේ. ඒතර මේ ක්‍රමයේ අවාසිය තමයි මේ සඳහා ඉහළ ප්‍රාග්ධනයක් වැයවීම. ඒ වගේම ප්‍රවිකිරණය මගින් වෛරස් විනාශ කරන්න හැකියාවක් නොමැතිකමත් ඇත්තටම මේ ක්‍රමයේ තියෙන අවාසියක්. ඊළඟට ටින් කිරීම කියන එක ගත්තාම ඇත්තටම ටින් කිරීමේ අරමුණ තමයි සුද්ධ ජීවීන් ගැටීම වැළැක්වීම. එතෙන්දී ටින් ඇටින් එකක් තුළ ඇහිරීම මගින් සංවෘත භාජනයක අසුරලා අපිට සුද්ධ ජීවීන් හා ගැටීම පාලනය කරන්න පුළුවන්. උදාහරණ තමයි පළතුරු, එළවලු, මාළු සහ මස්. ඊළඟට අපි යනවා රසායනික පරිරක්ෂණ ක්‍රමවලට. දැන් අපි භෞතික පරිරක්ෂණ ක්‍රම ටික ගැන කතා කරා. රසායනික පරිරක්ෂණ ක්‍රමවල ප්‍රධාන ආකාර දෙකක් ගැන අපි කතා කරනවා. පළවෙනි එක තමයි පරිරක්ෂක එකතු කිරීම. දෙවෙනි එක තමයි දුම් ගැසීම. එතකොට පරිරක්ෂක එකතු කිරීම කියලා කියන්නේ ආහාර සඳහා අනුමත රසායන ද්‍රව්‍ය යොදාගෙන සුත්‍ර ජීවීන් හා සුත්‍ර ජීවීන්ගේ වර්ධනය නිෂේධනය කිරීමේ මූල ධර්මය. මේකෙදී අපි යොදා ගන්නා පරිරක්ෂක කාණ්ඩ කරනවා ප්‍රභවය අණුව සහ ක්‍රියාකාරීත්වය අණුව. ප්‍රභවය අණුව කිව්වහම ස්වාභාවික සහ කෘතිම රසායනික පරිරක්ෂක. එතකොට ස්වාභාවික ගත්තාම ලුණු, පැණි, ගොරක වගේ දේවල් ගන්න පුළුවන්. කෘතිම පරිරක්ෂක විදිහට සෝඩියම් බෙන්සොයේට්, සෝඩියම් නයිට්‍රයිඩ් සහ සෝඩියම් සෝබේට් අපිට සලකන්න පුළුවන්. ක්‍රියාකාරීත්වය අණුව ගත්තොත් එහෙම අපිට ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිශුද්ධ ජීවී කාරක කියලා ආකාර දෙකක් ගන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරක තමයි ඇස්කෝබික් අම්ලය, සිට්‍රික් අම්ලය. ප්‍රතිශුද්ධ ජීවී කාරක විදිහට බැසිට්‍රසීන් කියන ද්‍රව්‍ය අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම දුම් ගැසීම ඈත අතීතයේ ආදිවාසීන් භාවිතා කරන ලද ආහාර පරිරක්ෂක ක්‍රමයක්. දුම් වල අන්තර්ගත වන තාර, ෆීනෝල් සහ ඇල්ඩිහයිඩ් ආහාර මතුපිට තැන්පත් වීම නිසා ආරක්ෂක පටලයක් සෑදීමෙන් ශුද්ධ ජීවී ආසාදන වැළැක්වීම සමයි දුම් ගැසීමේ ප්‍රධාන මූලධර්මය වෙන්නේ. ඊළඟට දුම්වල අඩංගු සමහර සංයෝග පිළිකා කාරක වෙන නිසා ඇත්තටම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 150ක වගේ තත්වයක පවත්වා ගන්න වග බලා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ජෛව රසායනික ආහාර පරිරක්ෂණ ක්‍රම ගැන. එතෙන්දී අපි හිතකර ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ආහාරයේ සිදුවෙන භෞතික හා රසායනික වෙනස්කම් ආහාර තුල තියෙන අහිතකර ශුද්ධ ජීවීන්ගේ වැඩිවීමට තියෙන හිතකර තත්ත්ව අසුරා දැමීම කියන ක්‍රියාවලී සිදු කිරීම කරනවා. ඒකෙදී අපි පාවිච්චි කරනවා පැසීම. පැසීම කියන ක්‍රමයේදී අපිට පුළුවන් ලැක්ටික් අම්ල පැසවීම, මධ්‍යසාර පැසවීම, ඇසිටික් අම්ල පැසවීම කියන ක්‍රම තුන භාවිතා කරන්න. එතකොට මෙතෙන්දී අපි ගත්තොත් එහෙම පැසීම කියලා කියන්නේ එන්සයිම මගින් උත්ප්‍රේරණය කරන ලබන රසායනික වෙනස්වීම. එතකොට පැසවීමේදී ආහාරයේ වර්ණය, වයනය වගේම ඒ වගේ පැතිකඩත් වෙනස් වෙනවා. එතකොට පැසවීමේ ප්‍රධාන ආකාර තුනයි ලැක්ටික් අම්ල පැසවීම, මධ්‍යසාර පැසවීම සහ ඇසිටික් අම්ල පැසවීම. එතකොට අපි ලැක්ටික් අම්ල පැසවීම ගත්තොත් එහෙම ඒකෙදි සිදු වෙන්නේ ආහාරයේ තියෙන ලැක්ටෝස් බැක්ටීරියා මගින් ලැක්ටික් අම්ලය බවට පත් කිරීම. ඉතින් අපි දන්නවා කිරිකල් තබා ගැනීමේදී අපි භාවිතා කරනවා බැක්ටීරියා බැක්ටීරයා මගින් ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරයා මගින් යෝගට් මුදෝපු කිරි චීස් වගේ ආහාර නිපදවීම සඳහා භාවිතා කරනවා. දැන් විශේෂයෙන්ම මෙතෙන්දී අපි චීස් නිපදවීම ගැන කතා කරොත් එහෙම කිරි ඝන හා ද්‍රව ලෙස කොටස් දෙකකට වෙන් කරලා ඝන කොටස කර්ඩ්ලත් ද්‍රව කොටස මෝරු ලෙසත් හඳුන්වනවා. එතකොට ඉහළ ගුණාත්මයෙන් යුත් පිරිසිදු කිරි පැස්ටරීකරණය කරලා ලැක්ටික් අම්ලය නිපදවීමට යොදා ගන්නා බැක්ටීරියා එක්ක මුහුණු කිරීම සිදු කරනවා. එතකොට එතෙන්දී ස්ට්‍රෙප්ටොකොකස් ලැක්ටිස් හා ස්ට්‍රෙප්ටොකොකස් ක්‍රෙමෝරිස් කියන බැක්ටීරියා දෙක චීස් නිපදවීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊළඟට යෝගට් නිපදවීමේදී කරන්නේ කිරිවල තියෙන මේදය ඉවත් කරනවා. මේදය ඉවත් කරලා සෙන්ටිග්‍රේඩ් 85 උෂ්ණත්වයේ විනාඩි 30ක් විතර පැස්ටරීකරණය කරනවා. ඊට පස්සේ සෙන්ටිග්‍රේඩ් 42ට සිසිල් කරලා සීනි හා මුහුණු එකතු කිරීම සිදු කරනවා. මුහුණු කියලා කියන්නේ ඇත්තටම අපි කලින් සකස් කරගත් යෝගට් එකකින් ස්වල්පයක් එකතු කරනවා. ඒකෙන් මොකද කරන්නේ අපි? ස්ට්‍රෙප්ටොකොකස් තර්මොෆිලස් හා ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් කියන බැක්ටීරියා අඳුන්වා දීම. එතකොට බැක්ටීරියා වලින් කිරිවල අඩංගු ලැක්ටෝස් ලැක්ටික් අම්ලයේ බවට පත් කරනවා. මුහුණු එකතු කරලා විනාඩි 42ක් සෙන්ටිග්‍රේඩ් අංශක 42 උෂ්ණත්වයේ පැය 6ක් 12ක් අතර කාලයක් තියලා ඊට පස්සේ දින 5ක් 7ක් විතර ශීතකරණයේ තියලා අපිට මේක යෝගට් විදිහට ආහාරයට ගන්න පුළුවන්. එතකොට එතනදී අපි කතා කරේ ලැක්ටික් අම්ල පැසවීම පිළිබඳව. ඊළඟට අපි කතා කරමු මධ්‍යසාර පැසවීම ගැන. මධ්‍යසාර පැසවීමේදී අපි කරන්නේ මාධ්‍යයේ තියෙන සරල සීනිවල ඊස්ට් වර්ධනය වීම හින්දා නිර්වාය ශ්වසනය වෙලා එතනෝල් නිෂ්පාදනය කිරීමට සැලැස්වීම. එතකොට මෙතෙන්දී පැසෙන සෑදෙන මධ්‍යසාරයෙන්ද සුද්ධ ජීවීන්ට ජීවත් වෙන්න සුදුසු මාධ්‍ය අහිමි වීම හින්දා තමයි ආහාරයේ පරිරක්ෂණය වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් තියෙන ඇසිටික් අම්ල පැසවීම. ඒකෙදී අපි පාවිච්චි කරන්නේ ඇසිටික් අම්ල පැසවීමේදී ආහාරයේ තියෙන මධ්‍යසාර මත ඇසිටෝබැක්ටර් කියන බැක්ටීරියාව ක්‍රියා කිරීම නිසා. දැන් ඇත්තටම මේ ක්‍රියාවලියේදී මේ ක්‍රියාවලියේ හිඳ 4% විතර ඇසිටික් අම්ලය අඩංගු වෙනවා මේ ආකාරයට සකස් කරන ලද ආහාරවල. උදාහරණයක් ගත්තොත් අච්චාරු. අච්චාරු වලදී අපි එකතු කරනවා විනාකිරි. එතකොට විනාකිරි කියන්නේ ඇසිටික් අම්ලය. එතකොට ඇසිටික් අම්ලයේ ඒ යෙදවීම නිසා තමයි අච්චාරු අපිට දීර්ඝ කාලයක් කල් තියාගන්න පුළුවන්. එතකොට අපි දැන් ආහාර පරිරක්ෂණ ක්‍රම ටික ගැන කතා කරා. අපි සාමාන්‍යයෙන් ආහාර කල්තබා ගැනීමේදී නැත්නම් ආහාර පරිරක්ෂණයේදී ඔය කියන ක්‍රම එකක් හෝ කීපයක් සම්බන්ධ කරලා ආහාර කල්තබා ගැනීම සිදු කරනවා. ඒකට අපි කියනවා ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය කියලා. එහෙම නැත්නම් combined food preservation කියලා අපි හඳුන්වනවා. හොඳයි, මම හිතනවා ඕගොල්ලන්ට ආහාර පරිරක්ෂණය පිළිබඳව මනා අවබෝධයක් ලැබුණා කියලා. දැන් අපි බලමු අපි මේ නිපුණතාවය මගින් බලාපොරොත්තු වන ඉගෙනුම් ඵල මොනවද කියලා. පළවෙනි එක තමයි ආහාර පරිරක්ෂණයේ වැදගත්කම දක්වයි. දෙවැනි එක ආහාර පරිරක්ෂණ මූලධර්ම දක්වයි. තුන්වැනි එක ආහාර වර්ගය අනුව පරිරක්ෂණ ක්‍රම යෝජනා කරයි. අපි දැන් කතා කරා විවිධ ආහාර පරිරක්ෂණ ක්‍රම. එතකොට මේ පාඩම හැදෑරීමෙන් පස්සේ ඔබට හැකියාව තියෙන්න ඕනේ ආහාර වර්ග පරිරක්ෂණය කිරීම සඳහා භාවිතා කළ හැකි යෝග්‍යතම ක්‍රමය මොකක්ද කියලා. අවසාන ඉගෙනුම් ඵලය ආහාර පරිරක්ෂණ ක්‍රම අත්හදා බලයි. ඒ කියන්නේ අපිට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී නිවසේදී මේ ආහාර පරිරක්ෂණ ක්‍රම අත්හදා බලන්න පුළුවන්. එතකොට විභාගය සඳහා සූදානම් වීම විභාගයට අවශ්‍ය විෂය කරුණු දැන ගැනීම වගේම සාමාන්‍ය ජීවිතයේදී මේ අපි ඉගෙනගත්ත දැනුම භාවිතා කරලා ආහාර පරිරක්ෂණ ක්‍රම අත්හදා බලන්න පුළුවන්. මං හිතනවා මේ පාඩම තුලින් ඕගොල්ලන්ට මේ විෂය කරුණු වලින් අදහසක් ලැබුණා කියලා ආහාරයක් පරිරක්ෂණය කරගන්නා ආකාරය පිළිබඳව. හොඳයි, අපි දැන් මං ආපහු පාඩම පොඩ්ඩක් මතක් කරනවා. ආහාර පරිරක්ෂණය කියන්නේ මොකද්ද කියලා අපි කතා කරා. ඊළඟට මම නැවත මතක් කරන්නම් වැදගත්ම කොටස් ටික නැත්තම් ප්‍රධාන කරුණු ටික අපේ පාඩමේ අන්තර්ගත වුණු. ආහාර පරිරක්ෂණය යනු ආහාරවල පෝෂක ගුණය, වයනය, රසය, පෙනුම ආදී ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින් නරක්වීමට බලපාන සාධක කෘතීමව පාලනය කර ගනිමින් නාස්තිය වලක්වා ආහාර කල් තබා ගැනීමේ හා හැසිරවීමේ ක්‍රියාවලියයි. එතකොට වැදගත්කම් ටික තමයි ගුණාත්මක වශයෙන් උසස් ඒත් ඉක්මනින් නරක්වන සුළු ආහාර කල් තබා ගැනීම. එක් කාලයකට පමණක් විශාල ලෙස අස්වනු ලබා දෙන භෝගවල අස්වැන්න වසර පුරාම පරිභෝජනය කරගත හැකි වීම. අතිරික්ත නිෂ්පාදන සංරක්ෂණය කිරීම මගින් නාස්තියවම කිරීම. ක්ෂණික ආහාර ලෙස හා විවිධ රසවලින් යුත් ආහාර ලෙස සකස් කරගත හැකි වීම. ආහාරවල පෙනුම වෙනස් කළ හැකි වීම. ආහාරවල බර සහ පරිමාව අඩු කළ හැකි නිසා ගබඩා කිරීම පහසු වීම. පෝෂණ ගුණය වැඩි කරගත හැකි වීම. ඊළඟට අපි කතා කරොත් ප්‍රධාන ආහාර පරිරක්ෂණ මූලධර්ම දෙකයි නිෂේධනය කිරීම, අක්‍රීය කිරීම සහ විනාශ කිරීම. එතකොට නිෂේධනය කිරීම යටතේ ප්‍රධාන වශයෙන් ජල ක්‍රියාකාරීත්වය අඩු කිරීම, pH අගය අඩු කිරීම, පරිරක්ෂක එකතු කිරීම සහ අඩු උෂ්ණත්ව භාවිතය. අක්‍රීය කිරීම හා විනාශ කිරීම යටතේ තාප ප්‍රතිකාරය සහ ප්‍රවිකිරණය පිළිබඳ කතා කරා. ඊළඟට ඔබට මතක ඇති ආහාර පරිරක්ෂණයට යොදා ගන්න ඉස්සෙල්ලා පූර්ව ප්‍රතිකාරයක් ලෙස බ්ලාංචීකරණය නැසන් සුබ්‍රීකරණය කියන දේ සම්බන්ධයෙන් අපි කතා කරා. ඊළඟට සුබ්‍රීකරණය කරන ප්‍රධාන ආකාර තුනයි උණු ජලය මගින්, වාෂ්ප මගින් සහ ක්ෂුද්‍ර තරංග මගින්. ඊළඟට ආහාර පරිරක්ෂණ ශිල්පීය ක්‍රම ප්‍රධාන ආකාර තුනයි භෞතික ක්‍රම, රසායනික ක්‍රම සහ ජෛව රසායනික ක්‍රම. භෞතික ක්‍රම තාපය මගින් පරිරක්ෂණය. එතෙන්දී අපි කතා කරා ජීවාණුහරණය සහ පැස්ටරීකරණය පිළිබඳව. පැස්ටරීකරණයේ ප්‍රධානාකාර තුනයි ඉහළ උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය, අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමය සහ උපරි තාප ක්‍රමය. ඊළඟට අඩු උෂ්ණත්ව භාවිතයේ ප්‍රධානාකාර තුනයි ශීතනය, අධිශීතනය සහ ශීත වියලීම. ඊළඟට අපි කතා කරා විජලනය පිළිබඳව. විජලනය සූර්යතාපය මගින් වියලීම, කෘතීම ක්‍රම මගින් පාලිත තත්ත්ව යටතේ වියලීම. ඊළඟට කතා කරා අපි සාන්ද්‍රීකරණය පිළිබඳව. ලුණු එකතු කිරීම, සීනි එකතු කිරීම සහ පැණි එකතු කිරීම. ඊළඟට ප්‍රවිකිරණය සහ ටින් කිරීම. නැවත මම මතක් කරන්නම් ප්‍රධාන භෞතික ක්‍රම ටික. තාපයට ලක් කිරීම, ශීතනය, වියලීම, සාන්ද්‍රීකරණය, ප්‍රවිකිරණය සහ ටින් කිරීම. ඊළඟට රසායනික පරිරක්ෂණ ක්‍රම පරිරක්ෂක එකතු කිරීම සහ දුම් ගැසීම. පරිරක්ෂක එකතු කිරීමේදී ස්වාභාවික සහ කෘතීම ලෙස ප්‍රභවය අනුව අපි වර්ග දෙකකට බෙදුවා. ඊළඟට ක්‍රියාකාරීත්වය අනුව ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිශුද්ධ ජීවී කාරක ලෙස වර්ග කරා. ඊළඟට දුම් ගැසීම ගැන අපි කතා කරා. දුම් ගැසීම රසායනික වශයෙන් සිදු කරන පරිරක්ෂක ක්‍රමයක්. ඊළඟට ජෛව රසායනික ආහාර පරිරක්ෂණ ක්‍රම යටතේ පැසීම. පැසීම ගැන කතා කරනකොට ලැක්ටික් අම්ල පැසවීම, ඊළඟට මද්‍යසාර පැසවීම සහ ඇසිටික් අම්ල පැසවීම කියන ආකාර තුන පිළිබඳව අපි කතා කරා. ඊළඟට අපි අවසානයේදී කිව්වා ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය කියන ක්‍රම තමයි අපිට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ පරිරක්ෂණ ක්‍රම කීපයක් සම්බන්ධ කිරීමෙන් ආහාර කල් තබා ගැනීම. හොඳයි, දැන් අපි පොඩ්ඩක් බලමු පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල කොහොමද මේ අපි කතා කරපු දේවල් යොදාගෙන තියෙන්නේ. නැත්තම් ඒවා යොදාගෙන අපි කොහොමද උත්තරයක් ගොඩනගා ගන්නේ කියලා. එතකොට මෙතනදී අපි ගත්තොත් එහෙම 2006 වසරේදී ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහ ප්‍රශ්නයක් උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ. ආහාර පරිරක්ෂණය යනු කුමක්ද? ආහාර පරිරක්ෂණයේ වැදගත්කම් පැහැදිලි කරන්න කියලා. තෙන්දී ආහාර පරිරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක දැන් අපිට අපේ අර්ථ දැක්වීම මම මුලින්ම හැඳින්නුවා. එතකොට අපි මෙතෙන්දී උත්තරයක් ලියනකොට ආහාර පරිරක්ෂණය යනු කියලා හැඳින්වීම විස්තර කළ යුතුයි. ඊළඟට මොකද කරන්න ඕනේ? අපි ආහාර පරිරක්ෂණය කිරීමේ වැදගත්කම්. වැදගත්කම් අපි කරුණු විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මෙතන අපිට ලකුණු ලබා දීමේ පටිපාටිය සාමාන්‍යයෙන් කෘෂි විද්‍යාව විෂයයේ ඔගොල්ලෝ දන්නවා රචනා ප්‍රශ්නයකට ලකුණු 50ක් හිමි වෙන බව. ඒ ලකුණු 50න් 10ක් හිමි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම හැඳින්වීම කියන කොටසට. එතකොට අපි ආහාර පරිරක්ෂණය කියන කොටස පරිරක්ෂණය කියන එක හැඳින්නුවා නම් හරියට අර්ථ දැක්වීම එතෙන්දී ලකුණු 10 ඔබට හිමි වෙනවා. ඊළඟට මාකින් ස්කීම් එකට අනුව අපිට පුළුවන් මේ විදිහට දැන් අපි විස්තර කරපු විදිහට සාමාන්‍යයෙන් කරුණු ආකාරයට අපි කරුණු 8ක් දක්වලා තිබ්බොත් එහෙම ඉතුරු ලකුණු 40 බෙදිලා යනවා ලකුණු 5 ගානේ. එතකොට ඒ 5ක් ලබා ගන්න නම් අපි කරුණක් විදිහට ඉස්සෙල්ලා කියන්න ඕනේ පරිරක්ෂණයේ වැදගත්කම. දැන් ගුණාත්මක වශයෙන් උසස් ආහාර කල් තබා ගැනීම කියලා අපි කරුණ ලියනවා. ලියල ඉවරලා ඒ යටතේ අපි විස්තර කරනවා උදාහරණත් එක්ක කිරි, මස්, මාළු, එළවලු, පළතුරු වැනි ආහාර ඉතා අධික පෝෂණ ගුණයෙන් යුක්තයි. එම පෝෂක අපේ පැවැත්ම සඳහා ඉතා වැදගත්. එම නිසා එවැනි ආහාර කල් තබා ගැනීම සඳහා ආහාර පරිරක්ෂණ ක්‍රම භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා කියන ටික අපි පොඩි වාක්‍ය කීපයකින් විස්තර කරලා තිබ්බොත් අපිට පුළුවන් ඉතුරු ලකුණු 3 උපයා ගන්න. ඔය ආකාරයටම එක් කාලයකදී පමණක් විශාල ලෙස අස්වනු ලබා දෙන භෝගවල අස්වැන්න වසර පුරාම පරිභෝජනයට ගැනීම. එතකොට මේක අපිට ලියන්න පුළුවන් එක් කාලයකදී පමණක් ලැබෙන භෝග කල් තබා ගැනීම කියලා ඒ යටතේ විස්තර කරනවා උදාහරණ සහිතව. පළතුරු වර්ග, අඹ වගේ පළතුරු වර්ගයෙන් අපිට ගන්න පුළුවන්. අරගෙන ඉවර වෙලා අපි පොඩ්ඩක් විස්තර කරනවා මෙන්න මේ විදිහට වසරේ එක කාලයකදී විතරක් අස්වැන්න ලබා දෙන ආහාර වර්ග වසර පුරාම ආහාරයට ගන්න පුළුවන් ආකාරයට අපිට පරිරක්ෂණය කරලා තබාගත හැකිවීම ආහාර පරිරක්ෂණයේ වැදගත්කමක් කියලා. එතකොට අපිට ඉතුරු ලකුණු 3 උපයා ගන්න පුළුවන්. ඒ නිසා උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීමේදී විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම හැඳින්වීම කියන එක ලිවීමටත් ඊළඟට කරුණු වශයෙන් ලිවීම සහ කරුණු පැහැදිලි කිරීම කියන අංශ තුනටම ලකුණු ලබා දෙනවා. ඊළඟ එක අපි ගත්තොත් ක්ෂණික ආහාර ලෙස විවිධ රසවලින් යුත් ආහාර සකස් කරගත හැකි වීම. අපිට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී ගන්න පුළුවන් දැන් ඔය ජෑම්, කෝඩියල් වගේ ඒවා උදාහරණ ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ආහාර අපිට ඉක්මනින්ම ආහාරයට ගන්න පුළුවන්. කිසිම සකස් කිරීමකින් තොරව මිලදී ගත්ත ගමන්ම ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම ඒකට නොයෙකුත් රස එකතු කරලා තියෙනවා, වර්ණ එකතු කරලා තියෙනවා. ඒ වගේ ඒ ආහාර පරිරක්ෂණය කිරීම මගින් තමයි ඒ අගයන් මේ ආහාරවලට ලබා දීලා තියෙන්නේ. එතකොට අපිට මේ දේවල් පැහැදිලි කරන්න පුළුවන් ඔය වගේ උත්තරයක් ලියනකොට. මම හිතන්නේ ඕගලන්ට ඒ පිළිතුර පිළිබඳව සෑහෙන අවබෝධයක් ලැබුණා කියලා. එතකොට ඔය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්නවල බොහෝ විට අහන්නේ ඔය කොටස් තමයි. ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. වියලීම මගින් ආහාර කල් තබා ගැනීමේදී ඇතිවන භෞතික සහ රසායනික වෙනස්කම් විස්තර කරන්න කියලා. ඒක නම් 2002 වර්ෂයේ හපු ප්‍රශ්නයක්. ඉතින් මෙතනදී අපි කියන්න ඕනේ ඇත්තටම ආහාර වියලීමේදී කරන්නේ එම ආහාරයේ තියෙන තෙතමන ප්‍රමාණය ඉවත් කිරීම. එතකොට අපිට හොඳ උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි කරවල, අනිත් එක මිදි. එතකොට ඒත් එක්කම අපිට කියන්න පුළුවන් ආහාර වියලීමේදී තිබුණු නොයෙකුත් ගති ලක්ෂණ විවිධාකාරයෙන් වෙනස් වෙන්න පුළුවන් කියන එක. එතකොට හැඳින්වීමට ඒ ටික ප්‍රමාණවත්. ඊට පස්සේ අපි භෞතික වෙනස්වීම් සහ රසායනික වෙනස්වීම් වෙනම විස්තර කරනවා. එතකොට භෞතික වෙනස්වීමේදී අපිට කියන්න පුළුවන් ආහාරයේ බර අඩුවීම. ඉතින් මෙතනදී විස්තර කරන්න පුළුවන් ආහාරයේ තියෙන ජලය ඉවත්වීම නිසා බර අඩු වෙනවා කියන එක. ඊළඟට මතුපිට වයනේ වෙනස්වීම. දැන් ඇත්තටම අපි දන්නවා ආහාරය දැන් හොඳම උදාහරණේ තමයි මිදි. මිදි වියලුවට පස්සේ මොකද වෙන්නේ? මතුපිට රැලි ස්වභාවයක් එනවා. එතකොට ඒක භෞතික වෙනස්වීමක්. වයනේ වෙනස් වෙලා. එතකොට ඒක අපිට උදාහරණයකට ගන්න පුළුවන්. ඊළඟට දැඩි බවට පත් වෙනවා. දැන් කරවල වියලීම නිසා ගොඩක් දැඩි බවට පත් වෙනවා. දැන් උඹලකඩ වගේ එකක් නම් ගොඩක්ම දැඩි බවට පත් වෙන බව අපි දන්නවා. ඊළඟට වර්ණයේ වෙනස්වීම. මොකද වියලීම මගින් වර්ණය ජලය ඉවත්වීම නිසා වර්ණය වෙනස් වෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් රසායනික වෙනස්වීම් ගැන ගත්තොත් ප්‍රෝටීන් අස්වාභාවීකරණය වෙනවා. ඊළඟට මේද ඔක්සිකරණය වෙන්න පුළුවන්, වර්ණක ඔක්සිකරණය වෙන්න පුළුවන්, මෙලනීකරණය වෙන්න පුළුවන්, විටමින් විනාශ වීම, එන්සයිම අක්‍රිය වීම, ඊළඟ ඒකක බරකඩංගු පෝෂ්‍යද්‍රව්‍ය ප්‍රමාණය වෙනස් වීම, ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් රසායනික වෙනස්වීම් විදිහට. ඉතින් අපිට ඕක පොඩ්ඩක් වෙනස් කරලා, ඒ කියන්නේ විස්තර කරලා ලියන්න පුළුවන්. දැන් ප්‍රෝටීන් අස්වාභාවීකරණය වගේ එකක් ගත්තාම ඒකෙදි ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල වලින්. ඒතර ඇමයිනෝ අම්ල වල උෂ්ණත්වයේ වැඩිවීම නිසා ඇමයිනෝ අම්ල වල යම් යම් විකෘති වීම සිදු වෙන්න පුළුවන්. ඒ මගින් තමයි ප්‍රෝටීන් අස්වාභාවීකරණය සිදු වෙන්නේ. එතකොට ඒක අපිට ඒ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. ඊළඟට මේද සහ වර්ණක ඔක්සිකරණය වීම නිසා නොයෙකුත් වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. එතකොට ওই ආකාරයට අපිට විටමින් විනාශ වීම, වැඩි උෂ්ණත්වයේදී විටමින් විනාශ වීම ඊටාම අහිතකර දෙයක් විදිහට දක්වන්න පුළුවන්. එතකොට ওই ආකාරයට අපිට විස්තර කරන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. ඒ කියන්නේ ඕගොල්ලන්ට විශේෂයෙන්ම මේ දරුවන්ට මම කියන්න ඕනේ ඇත්තටම මේ ආහාර පරිරක්ෂණ කොටසින් ලබා දෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ඉතා පහසුයි. ඒ නිසා කොයිම අවස්ථාවකවත් ඒ ප්‍රශ්නයට උත්තර ලියන්න නැතුව අතාරින්න එපා. මොකද අපිට සාමාන්‍ය දැනුම භාවිත කරලා පවා උපරිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඊළඟට තව ප්‍රශ්නයක් දීලා තියෙනවා. 2001 වර්ෂයේදී යෝගට් නිෂ්පාදනයේදී සිදුවන රසායනික ආහාර පරිරක්ෂණ ක්‍රමය විස්තර කරන්න කියලා. එතකොට එතෙන්දී යෝගට් නිෂ්පාදනයේ පියවර ටික ලියලා ඒක විස්තර කිරීම තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට අපි හැඳින්වීමට මේ විදිහට බලාපොරොත්තු වෙලා තියෙනවා. යෝගට් යනු එලකිරි භාවිතා කර රසකාරක යොදා ගනිමින් ශුද්ධ ජීවී පැසීමට ලක් කර මුදවා ලබා ගන්නා සංරක්ෂණ ආහාර වර්ගයකි. එතකොට යෝගට් නිෂ්පාදනයේ පියවර ටික පළවෙනි එක කිරි උණු කිරීම සෙන්ටිග්‍රේඩ් අංශක 85 විනාඩි 30ක් පමණ කිරිවල ඇතුළත් වන ශුද්ධ ජීවීන් විනාශ කරයි. ඒ කියන්නේ ජීවාණුහරණය කිරීම. එතෙන්දී ඇත්තටම සෙන්ටිග්‍රේඩ් 85 කියන එක අපි ගන්නේ ප්‍රෝටීන් අස්වාභාවීකරණය වෙන්න නොදී. ඊළඟට අපි ගන්නවා පෙරීම. අනවශ්‍ය ද්‍රව්‍ය පෙරලා ඉවත් කරනවා. ඊළඟට සෙන්ටිග්‍රේඩ් 42 දක්වා සිසිල් කරනවා. සිසිල් කරලා ජෙලටින්, සීනි සහ රසකාරක එකතු කරනවා. ඊට පස්සේ තමයි අපි මුහුම් එකතු කරන්නේ. මුහුම් එකතු කරන්නේ පැරණි යෝගට් එකක් එකතු කරනවා. එතකොට එතෙන්දි තමයි අර ශුද්ධ ජීවීන් හඳුන්වා දීම සිදු වෙන්නේ. එතෙන්දි ලැක්ටෝබැසිලස් බල්ගේරිකස් සහ ස්ට්‍රෙප්ටොකොකස් තර්මොෆිලස් කියන බැක්ටීරියාවන් හඳුන්වා දීම කරනවා. ඒ කරලා පැය 6ක් 12ක් විතර සෙන්ටිග්‍රේඩ් 38 උෂ්ණත්වය යටතේ තියලා අපිට පුළුවන් යෝගට් නිෂ්පාදනය කරගන්න. එතකොට ඒ වගේ ප්‍රශ්නයකදී ඒ විදිහට අපි උත්තර දෙන්න ඕනේ.